සද්ධර්මාංජලි. මේ ඔබ දැන් ගතවනුයේ පූජ්‍යපාද පිටිකල ගුණරතන ස්වාමීන් වහන්සේ විග්‍රහ කර පහදා දෙන විපස්සනා සමාධියටය.
සල්ලා ආමුදුරු මනුෂ්‍යයා ළමයා මෙයාගේ දේ කියවෙනකොටම යම් සතහනක් යම් සංඥාවක් නිමිත්තක් ඉතින් හට ගන්නවාද කියන දැන් බලන්න අපි ඉගෙන ගත්ත මෙතෙක් අහපු ධර්මයට අනුව මේ චිත්ත සසඳන බලපන්න බලමු. කය අනුව බලනවා වෙන්නේ එතකොටයි. අපි තාම කරන්නේ නිමිත්ත සතහන හඳුනා ගැනීම. හඳුනාගෙන යම් නුවණ ඇතුවයි මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න ඕන. දැන් හොඳින් බලන්න ඔබට පෙනෙන්නේ මොකක්ද කියලා. පෙනෙන දේ මොකක්ද කියලා හොඳට හඳුනගන්න. අපි හැමදාම කලේ පෙනෙන දේ මෙහි තියෙනවා කියලා එළිය විමසපු බව තේරෙනවා. මේ කියන දේ ඇතුළතින් දකින දේ එළියෙන් හෙව්වා. එළියෙන් හොයන්නයි අපි නැවත ආයතනය විවර කළේ. එහේ ඇරි තියෙන දේ බලන්නයි. අපට තියෙන දෙයක්ද පේන්නේ? තියෙන දෙයක් පේනවද? පෙනෙන දේ තියෙනවද? අපට පෙනෙන දේ තියෙනවද? තියෙන නිසා පෙනෙනවා. හරි අමාරු කාරණාවක් වචන දෙකක් අතර. හැබැයි මේ වචන දෙක දෙපැත්තට පැහැදිලි කරගත්තොත් මුළු තථාගත ධර්මයේම ওই ටික තුන තියෙනවා. මොකද සිලියෙන් හොඳ නුවණින් සමසෙන්නේ. දැන් අපි හිතමු අපට තියෙනවා මැටි කුලියක්. මේ මැටි කුලිය යම් ආකෘතියකට වෙනස් කළාම අපට පේනවා අලුත් හැඩයක්. දැන් කුලියක් නෙමෙයි තේන්නේ අලුත් හැඩයක්. ඒ අලුත් හැඩයට අපි කියනවා වළඳ කියලා. දැන් අපට පේන්නේ වළඳ. මැටි කුලිය පේන්නේ නෑ, වළඳක් පේන්නේ. දැන් නැවත වතාවක් ඒ ආකෘතිය වෙනස් කළොත් ඒ මැටි කුලිය තවත් විදිහකට හැදුවොත් අපට පේනවා තවත් විදිහක්. පේනවා තවත් හැඩයක්. අපි දැන් එකම මැටි කුලිය ආහාරයේ විතරයි වෙනස් කළේ, ආකෘතියේ විතරයි වෙනස් කළේ. අපි ඒකට මැටි කිව්වා, මැටි කුලිය කිව්වා, ඇතිලිය කිව්වා, නැතිලිය කිව්වා, වලඳ කියනවා, මුට්ටිය කියනවා, කලේ කියනවා, ඇතෙක් කියනවා, සිංහයෙක් කියනවා, මුවෙක් කියනවා, ප්‍රතිමාවක් කියනවා. දැන් නම් කීයක් පැනවුණාද එකම මැටි කුලියද? මොකද්ද වෙනස් වෙන්නේ මැටි කුලියෙ? හැදෙන ආකෘතිය. හැදෙනවා ආකෘතිය වෙනස් වුණා. පිහිටි ආකාරය වෙනස් වුණා. හැබැයි මුල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පිහිටි ආකාරය වෙනස් වුණා. හැඩය වෙනස් වුණා. එකම මැටි කුලිය. හැඩය වෙනස් වෙන්න අපට පෙනෙන ස්වභාවයක් වෙනස් වෙනවා. පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න පළවපු නමද වෙනස් වෙනවා. ඇතිලිය, වලඳ, නැතිලිය, මුත්‍තිය, කට්ටිය, කලකෙලිය, ඇති, සිංහේ, නොයි, ගෝමි, ප්‍රතිමාව මේ ආදී විවිධ නම් පෙනෙනවා. දැන් බලන්න අපි විවිධ නම් වලින් බලලා තියෙන්නේ, පනවලා තියෙන්නේ ලෝකයක් හදාගෙන තියෙන්නේ. එකම මැටි කුලියද? වෙනස උනේ පෙනෙන ස්වභාවයේ වෙනසක්. පෙනෙන ස්වභාවයේ විතරයි වෙනස් උනේ. එළියේ තිබුණු යථාර්ථය තමයි එකම මැටි කුලිය. එකම මැටි කුලිය ආකාරය, හැඩය වෙනස් වෙන්න පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න වෙන්න නම් වෙනස් වෙනවා. දැන් අපි ලෝකේ කියන්නේ මොකකටද? දැන් අපි ලෝකේ කියලා අල්ලගෙන ඉන්නේ මැටි කුලියද? ඇතිලිය, වලඳ, දෙවියා, මිනිස්සයා, බ්‍රහ්මය, යථා, සිංහය, මුවා, ගෝණ, ආමුදුරු, ළමය, කාන්තාවක්, පිළිමිය කියන ප්‍රතිමා වාක්‍ය මේ වලින් අපිට ලෝකේ වෙලා තියෙනවා. දැන් අපිට ලෝකය හැදිලා තියෙන්නේ කොතනින්ද? ලෝකේ මවාගෙන තියෙන, ලෝකේ පණවගෙන තියෙන්නේ කොතනින්ද? මේ නිදර්ශනයත් එක්ක බලන්න. ඔතන තේරෙන්නේ නැත්නම් අපි බලමු දැන් අපෝ බලමු. දැන් අපි කෙස් කියලා දැක්කේ මොකක්ද? ලොම් කියලා දැක්කේ මොකක්ද? මිය කියලා දැක්කේ මොකක්ද? හම කියලා දැක්කේ මොකක්ද? අපි ඉගෙනගත්ත අපේම සිතුවිලි, අපේම සංඥාවයි අපි දැක්කේ කියලා. සංඥාව කියන එක ස්වභාවයක් ගත්තාම චෛතසිකයක් එකක්. එතකොට මේ චෛතසිකයේ තුල අපට මේ මොහොතේ පහළ වෙච්ච සංඥා චෛතසිකය එක ආකෘතියක්. ඊළඟට පහළ වෙච්ච සංඥා චෛතසිකය තවත් ස්වරූපයක්. නිය කියනකොට පහළ වෙච්ච සංඥා චෛතසිකය තවත් විදියක් වෙනවා. දත් කියනකොට පෙනුණු සංඥාව තවත් විදියක් වෙනවා. හම කියනකොට පෙනුණු සංඥාව තවත් විදියක්. ඒකත්වයෙන් ගත්තහම සංඥාව. ඒකේ නාමත්වයක් තිබුණා. පෙනෙන ස්වභාවය. පෙනෙන ස්වභාවය වෙනසක්. හැබැයි පෙනුනේ මොන මොන හැඩයෙන් පෙනුණා? පෙනුනේ සිතුවිලිමයි. ආධ්‍යාත්මික ධර්මයක්මයි පෙනුනේ. මේ ආධ්‍යාත්මික ධර්මයන් දැర్శණය වෙන්න හේතු කාරණා ටික එකක්මයි. මොනවාද? කෙස් කියන තැන මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු. ලොම් කියන තැන මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තියෙනවා. නිය දක්ඛම් මස් කියන තැන වල මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තියෙනවා. එකම ධාතුව එළියේ තියෙන්නේ. ලොකු තියෙන එකම ධාතුව. හැබැයි දැන් වෙනදම මොකක්ද? කෙස් කියන අපි සම්මත කරගත්ත දේට වඩා වෙනසක් තිබුණ හැඩලෙන් ලොම් කියන ස්වභාවය. ලොම් කියන ස්වභාවයට වඩා වෙනසක් තිබුණ පෙනෙන ස්වභාවයේ නිය කියනකොට දත් කියනකොට හමුවෙන. එතකොට දැන් බලන්න අපි අර මැටි කුලියක් අරගෙන එක එක හැඩයට පරිවර්තනය කළා. අන්න මැටි කුලියක් අරගෙන එකකින් ඇදුවා ඇතිදියා. දැන් අර මැටි කුලියේ හැඩය නෙමෙයි දැන් අමුතු හැඩයක්. දැන් අපට බෙදෙන ස්වභාවයද වෙනස්. අපි මේකට කියන ඇතිදියා. ඊළඟට ඒ මැටි කුලියම අරගෙන වලන්න. දැන් මේකේ නම වෙනස් වුණා, පෙරෙන ස්වභාවය වෙනස් වුණා, හැඩය ආකෘතිය වෙනස් වුණා. මූල ධාතුව මැටි වෙනස් වුණාද? මේ හැමතැනකම තිබුණේ මැටිමයි. හැමතැනකම තිබුණේ මැටි. වෙනස් වුණේ මොකක්ද? හැඩය. හැඩය වෙනස් වෙන්න වෙන හිතට පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට හැඩය වෙනස් වෙන්න වෙන ලෝකයේ තුල පනවපු නම වෙනස් වෙනවා. එතකොට නම වෙනස් වුණාට හැඩය වෙනස් වුණාට තියෙන්නේ මොනවද? මෙතිමයි ඇතිලියේ හැටියට වලද හැටියට නැන්දිලියේ හැටියට මුත්‍තිය හැටියට හත්තිය හැටියට ඇතෙක් හැටියට නොහෙක් ගෝලෙක් හැටියට ප්‍රතිමාවක් හැටියට හැඩයෙන් හා නමින් වෙනස් වුණා. මේ හැමතැනකම පිහිටපු එකම දේ මොකද යථාර්ථය? මැටි. එතකොට මැටි ඇති තැන ඒක හැඩය ආකෘතිය වෙනස් වෙන්න 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 පෙනෙන ස්වභාවය වෙනස් වෙනවා. පෙනෙන ස්වභාවය වෙනස් වෙන්න වෙන්න නම් වෙනස් වෙනවා. දැන් අපි මුළු ලෝකයටම විවිධ නම් පනවගෙන තියෙනවා. මුළු ලෝකයටම විවිධ නම් පනවගෙන තියෙනවා. අප නම් පනවලා තියෙන විවිධ එක එක හැඩයට එක එක ආකෘතියට එක එක නම් පනවනවා. දැන් අපි විවිධ නම් වලින් හඳුන්වා ගත්තා. විවිධ හැඩතල ආකෘති වලින් පෙනුණා. ඒ සියල්ල එකෙන් කළොත් හැමතැනකම තියෙන දේ මොනවද? ධාතු. පඨවි ආපෝ තේජෝ. එන් සතර මහා ධාතුව ප්‍රමණයි ඇත්තේ. සතර මහා ධාතුවෙන් හටගත් දෙය නානාවිත හැඩතලවලට පත් වුණා. දැන් මොන මොන හැඩයෙන් තිබුණා තියෙන්නේ මොනවද? ධාතුවනේ මැටිගුලිය ගත්තාම අපි මොන මොන හැඩයට දෙනුණා තියෙන්නේ මැටිමනේ. දැන් හැබැයි අපට මුල් ඇත්ත වෙහෙන් දැක්ක මේ හැඩේ ඇතිලිය කියනකොට මැටි කියන අදහස තියෙනවද? නෑදලියක් දකිනකොට අපි දකිනවා මිසක් අපි මැටි දකිනවද? වලඳක් දකිනවා මිසක් මැටි දකිනවද? ඇතෙක් දකිනවා මිසක් මැටි දකිනවද? මොයේ ගෝණේ ප්‍රතිමාවක් දකිනවා මිසක් අපි මැටි දකිනවද? දැන් ගන්න පෙළෙන ස්වභාවයක් එක්ක මේ දැනෙන නමක් එක්ක පවතින යථාර්ථය වෙන්න යන. දැන් අපි කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියලා කියනකොට අපි කියන්නේ රූපය කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුවන්ගේ හටගත් දෙයක් රූපයයි කියලා. දැන් කය අනුව බලනකොට රූපය අනුව බලනකොට එහෙම වෙන්නවා. මේ ටික දැනගෙන තියෙනවා නිකන් කරන්න බෑ. එහෙනම් රූපය කියන්නේ මොකක්ද? සතර මහා ධාතුව හා සතර මහා ධාතුව ඇති පරිදි හටගත් දේ. සතර මහා ධාතුවෙන් හටගත් දේ මොනවාද? වර්ණය. තියෙන වර්ණය සතර මහා ධාතුව ඇති පරිදි හටගන්න දේ. ගන්ධ, රසය, පෝෂාමී ගුණය. මෙන්න මේ වගේ ඒවා සතර මහා ධාතුවෙන් හටගන්න දේ. දැන් අපට කෙස් කියලා ගන්නකොට පේනවද සතර මහා ධාතුව? ලොම් නියද සම්මස්නාර කියලා ඔය බලපු විදිහට බලනකොට පේනවද සතර මහා ධාතුව? එහෙනම් කය අනුව රූපය අනුව අපි බලලා තියෙනවද? තාම කය අනුව රූපය අනුව බලන්නේ නැහැ. එහෙනම් අපට තියෙනවා මේ තුල විශාල ධනමක් නිරීක්ෂණය කරන්න. ඒ ටික ගවේෂණය වෙනකොට තමයි රූපේ අපෙන් අතහැරෙන්නේ. රූප රාගයෙන් අපි මිදෙන්නේ, රූපයෙන් මිදෙන්නේ. ඒ ටික ගවේෂණය වුත් ඒක වහලා බෑ. ඒක විමුක්ත කරන්න ඕන. එහෙනම් දැන් අපි හඳුනගත්තා කෙස්ලොම් නියලත් සම්මස්නහර කියලා තේරෙන්නේ මොකක්ද කියලා. පෙනෙන ස්වභාවය හඳුනගත්ත දැන් අපි හඳුනගත්තා පේන්නේ අපට ධාතුව පේන්නේ නැහැ. අපට පේන්නේ සිතුවිලිමයි කියලා අපි හඳුනගත්තා. සංඥාවමයි අපට ප්‍රකට වෙන්නේ කියලා. එතකොට මේ සංඥාවේ නාමත්වයක් ඇතුළේ කෙස් කියලා පේන ස්වභාවයට වඩා වෙනස් ලොම් කියලා පේන ස්වභාවය. ලොම් කියලා පේන ස්වභාවයට වඩා වෙනස් නිය කියලා බලන ස්වභාවය. නිය කියලා පේන ස්වභාවයට වඩා වෙනස් දත් කියලා පේන ස්වභාවය. දැන් පේන ස්වභාවයේ වෙනස්කම් වෙලා තියෙන්නේ ඇයි? අන්න ධාතුවෙන් හටගත්ත දේ ආකෘති වෙනස නිසා. මැටි කුරිය අපි වෙන විවිධ විවිධ හැඩවලට යොමු කරන්න යොමු කරන්න පෙරලන්න පෙරලන්න එක එක හැඩයට එක එක හැඩයට පරිවර්තනය කරන්න කරන්න ඒ හැඩය වෙනස් වෙන්න වෙන්නේ අපට හිතට පේන ස්වභාවය වෙනස් වෙන්නේ. එහෙනම් ලෝකයේ ස්වභාවය අපට හමු වෙනවා. ලෝකයේ සතර මහා ධාතුව වුණා. සතර මහා ධාතුව රාශි වෙච්ච තැන සතර මහා ධාතුවේ පිහිටීම ඒකාකාරී නෑ. කෙස් කියන තැන සතර මහා ධාතුව පිහිටලා තියෙන එක විදියට ලොම් කියන තැනක් තියෙන සතර මහා ධාතුව එක පිළිදලා තියෙන තවත් විදියකට ආකෘතිය වෙනස්. නිය කියන තැන තියෙන සතර මහා ධාතුව ආකෘතිය වෙනස්. දත් කියන තැන තියෙන සතර මහා ධාතුව ආකෘතිය වෙනස්. හම කියන තැන තියෙන සතර මහා ධාතුව ආකෘතිය වෙනස්. මස් කියන තැන තියෙන සතර මහා ධාතුව ආකෘතිය වෙනස්. එකම ධාතුව තියෙන්නේ වෙනස මොකක්ද? ආකෘතිය විතරයි. දැන් ආකෘතිය වෙනස් වෙන්න වෙන්න මෙති කියන අදහස අපින් අතහැරුණා. වලඳ මුත්‍ය නට්ටිය එතිලිය කියලා දැක්කමසක් මැටි දැකිනේ අපි. දැන් මෙතනත් මොකද වෙලා තියෙන්නේ? අපි කෙස් දකින්නවා, ලොම් දකින්නවා, නිය දකින්නවා, හම දකින්නවා, මස දකින්නවා. ධාතුව කෙනෙන්නේ නෑ. කයෙහි යථාර්ථය ඇත්ත පෙන්නේ නෑ. ඇත්ත පෙන්නේ ඇත්ත පෙන්නේ නෑ නේ ඇත්ත වෙන්නේ. දැන් ඊළඟට ඔන්න වරද ලිහා ගන්න ඕන බාබරපතලම වරද මෙතන මේකත් එක්ක විදිලා තියෙනවා. සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය. රූපං අත්තෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනී වා රූපං රූපස්මින් වා අත්තානං ආත්මයත් රූපයත් එකක්ය ආත්මය රූපවන්තය රූපේහි ආත්මය ඇත ආත්මයේහි රූපය ඇත විසි ආකාර සක්කාය දෘෂ්ටියෙන් රූප විසේ හටගන්න දෘෂ්ටි පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. දැන් බලන්න අපි කෙස් කියලා පනවපු තැන අපට පෙනුනේ මොකක්ද? තිබෙන්නේ මොකක්ද? දැන් මෙන්න මේ වෙනසයි හඳුනගන්න ඕනේ. අපි ඇතුළතින් දකින යම් සලකනක් තියෙනවා. යම් සංඥාවක් තිබෙනවා. ඒ යම් සංඥාවක් ඇත්නම් ඒක ඉබේ හටගත්තා නෙමෙයි. එබඳු සටහනක් එළිය නොතිබුණා නම් එබඳු ධාතුවක් නොතිබුණා නම් එබඳු ලක්ෂණයක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඒ සටහන ඒ නිමිත්ත පහළ වෙන්න හේතුවක් තියෙනවා. ඒක නැහැ කියන්නේ බෑ. රූපේ නැහැ කියන්නේ බෑ. ඒ නිසායි නිකම්ම පහළ වෙනවා නෙමෙයි මේ නිමිත්ත සටහන්. රූපේ එබඳු යථාර්ථයක් තියෙනවා. එබඳු සලකුණක් හැඩයක් තියෙනවා. මේක ටිකක් අමාරු ඇති. ඒ වුණාට අපි කොහොම හරි අහල විසඳගත්තේ නැත්නම් කාය වසනාවක් නැහැ. කාය වසනාව ලැබෙන්නේ මේ ටික විස්තර වුණොත්. මේ ටික දැනගත්තොත් නොවිතරයි. කවුරු නෝකි මොනවා කිව්වා. එතකොට අපි නැති කුලිය ළඟ ඉගෙන ගත්ත නැති ආකෘතිය පෙනෙන ස්වභාවයෙන් නම් දැන් අපි කෙස් ලොක් කියලා අපතන අපිට නමක් තියෙනවා. කෙස් කෙස් කියන පැනවීම කරන පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඔන්නෝ පෙනෙන ස්වභාවයකට ආකෘතියක් තියෙනවා. මෙන්න මේ ආකෘතිය තමයි අපි කය තුන දකින්නේ. කයෙහි දෙතිසක් කොට දක්වන්නේ මෙන්න මේ ආකෘතිය වෙනස. ඒ විවිධ ආකෘති වලට විවිධ ආකෘති වල නියෝජනය වෙන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතුවමයි කෙස් විදිහට පෙනී හිටින්නේ, ලොම් විදිහට පෙනී හිටින්නේ, මේ නියතින ආකෘතිය තුළ තියෙන්නේ, දත් කියන ආකෘතිය තුළ තියෙන්නේ, හම කියලා අපි කතා කරන ආකෘතිය තුළ තියෙන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතු. සතර මහා ධාතුවම ඇති තැන, සතර මහා ධාතුව ඇති තැන අපි පැනවීමක් කරලා තියෙනවා කිස් කියලා. සතර මහා ධාතු ඇති තැනකටම අපි පණවීමක් කරලා තියෙනවා ලොම් කියන සතර මහා ධාතුවට අපි පනවලා කියන තවත් වෙනක නිය කියන සතර මහා ධාතුවට අපි පනවලා තියෙනවා දස් කියන සතර මහා ධාතුවට අපි පනවලා තියෙනවා සම කියන මේ දෙතිසක් නම් පනවලා තියෙන ධාතුවට අපි කෙස් කියලා ගත්තා එතන යථාර්ථයේ වූ කයට අනුව බැලුව ධාතු ලොම් කියන තැනත් ධාතු මේ කියන තැනත් ධාතු මම කියන තැනත් මස් කියන තැනත් මේ හැම තැනකම තියෙන්නේ ධාතු ධාතුන් කරවුවක් දැන් අපිට වෙලා තියෙන දැනට අපිට තියෙන්නේ ධාතු නෝවේ ධාතු අපිට පේන්නේ නැහැ ධාතු අපි දැකලා නැහැ අපි මෙන්න මේ පේන ස්වභාවයක තමයි මුලා වෙලා තියෙන්නේ ඒ නිසා අපි කියනවා පෙනෙන දේ තියෙනවා නෙමෙයි. දැන් අපි සිතින් බලනකොට කෙස් කියලා බලද්දී කෙස්ම තිබුණා නෙමෙයි. ලොම්, නිය, දක්තිය කියන්නේ අපි මෙලින් ඉන්නේ. කෙස් තිබුණා, ලොම් තිබුණා, නිය තිබුණා, දක් තිබුණා, හම තිබුණා, මස තිබුණා. හැබැයි දැන් මේ තියෙන දේ ලෝකේ තියෙනවා. ඔය පේන දේ ලෝකෙ තියෙනවද? හොඳට කල්පනා කරන්න. පේන දේ තියෙනවද? අපිට පේන්නේ කිස් ලොම් නිය දත් හා මා ගා පොළ ගේ නියමි දේවා. එව ලෝකෙ තියෙනවා ලෝකෙ දිහා බලනවා නම් ධාතුන් කෙස් කියන තැනත් මොනවද කියලා දෙන්නේ ධාතුන් ලොම් කියන තැන එතකොට පේන දේ ඇත්තක්ද පේන දේ තියෙනවා නම් මේ එළිය දෙහිමම නමුත් මෙහෙම පෙරුණාට නැදේ විනාශ වෙන පෙනුනට මේ හැමතැනකම තිබුණේ නැතිනම් වලද ඇතිවිය නැතිවිය කලයේ මුක්තිය හත්තිවේ කියලා පෙනුනා තියෙන යථාර්ථයේ ඇත්ත මොකක්ද මේ හැමතැනකම මැටි මැටි ඇති දැන අපට පෙනුනා වලඟක් ඇතිලියක් නෑ මිලියන. දැන් අපිට පෙනෙන ස්වභාවය දැත්ත මේ අවතින යථාර්ථය දැත්ත. එහෙනම් අපි කයට අනුවද බලන්න ඕන මේ පෙනෙන සිතිවිලි වලට අනුවද කාය අනුපස්සනාව වඩන්න ඕන. කයට අනුව බලන්න ඕන. එහෙනම් එතන රැවටිලිමක් තියෙන බෑ මුලාවක් තියෙන බෑ එනම් රූපයේ පිළිබඳව යම් මුලාවක් තිබුණා නම් මුලාව දුරු වෙන විදිහටම එතන බලන්නම වෙනවා අමාරුයි කියලා අදහින්න බැහැ අමාරුවක් නෑ අමාරුව තියෙන්නේ අපි බලපු ක්‍රමයේ වැරද්ද නිසා අපි මෙච්චර කාලයක් ලෝකෙ දිහා බලපු ක්‍රමයේ වැරද්දයි තියෙන්නේ අපි හැමදාම බැලුවේ මේ පේන දේ තියෙනවා කියලා හිතාගෙන තමයි ලෝකයේ ඇසුරුනේ. අපි දැනගෙන ඉඳලා නැහැ තියෙන දෙයක් පේනවා කියලා. පේන දේ තියෙනවා කියලා හිතාගෙන අපි ලෝකයේ ඇසුරුනේ. යමක් හැබැයි තියෙන නිසාමයි තේන්නේ. එතකොට අපි දැනගන්න ඕන සැබෑවටම තියෙන්නේ මොකක්ද කියලා. සැබෑවටම ඇත්තේ මොනවද? සතරමහා ධාතුව සතරමහා ධාතුව ඇටියෙම දැක්කොත් කෙස් කියන තැනක් ධාතුව ලොම් කියන තැනක් ධාතුව මිය කියන තැනක් ධාතුව දත් කියන තැනක් ධාතුව හම කියන තැනක් ධාතුව මේ හැමතැනම කියලා ධාතුව හැටියට දැක්කොත් හැඩය කුමක් වුවා කුමන හැඩයකින් තිබුණත් ඒ හැමතැනකම පිළිටා ඇත්තේ ධාතුවම බව දැක්කොත් ධාතුව අපට ඇලුම් කළ යුතු තැනක් වේද? ධාතුව විශේෂ සාධාරණයි. දැන් අපට රූපේ ඇල්මක් ඇති වෙලා තියෙන්නේ. අපට මැටි වේන්නේ නැහැ. ඇතිලිය, වළඳ, මුට්ටිය, නෑලිය, ප්‍රතිමාවක් වේන්නේ. මැටි දැක්කොත් අපි මැටි වලට ඇලුම් කරන්නේ නැහැ, මිලදී ගන්නෙ නැහැ. දැන් අපි මැටි ගුලියක් අරගෙන මේකට ලන්සුවක් තියන්න කියලා කිව්වොත් කවුවත් ඉල්ලන්නේ නැහැ නේද? ඒකට සතපනකට. හැබැයි මේ මැටි ගුලිය ගෙනත් හැඩයකට හැදුවොත් අපි වළඳන හැඩයට හැදුවොත් එදුනම දැන් ඉල්ලනවා. දැන් වටේ දැන් තමයි තියෙන්නේ. බලන්න වර්ධනාකම හැදුනේ මොකකද? ඉස්සෙල්ලා තිබුණු මැටි කුලියමයි මෙතන තිබුණේ. වෙනස මොකක්ද? ආකෘතිය හැඩය විතරයි. හැඩය වෙනස් වෙන්න වෙන්න තව එකක් එකතු වුණා එකට. නමක් පැනනවා. දැන් අපට පේන්නේ නමින් පේනවා. මෙතන තියෙන්නේ වල ධර්මයි. ඇත්ත වෙනුන සම්මතිය මෙන්න මේ සම්මතියෙන් වැහුණු යථාර්ථය විවර කර ගැනීම වෙන්න ඕන කායානුපස්සනාවෙන් කරන්නේ. අපි කරන කායානුපස්සනාව ඒ සම්මතයෙන් වැහුණු යථාර්ථය විවෘත කර ගැනීමක් නොවුණු ඔබ කරන ක්‍රියාව බලාපොරොත්තු සඵල වෙන්නේ නැහැ. ශෝක පරිඥාන සම්පතික්‍රමාය දුක්ඛ දෝමනසානං නත්තංගමාය ඥාය සාධිකමාය නිර්වාස සත්‍ය කිරියාය කියන ප්‍රතිඵල ටික උදා කරලා දෙන්නේ නැහැ. මොනවා හරි කර කර ඉන්න පුළුවන් වෙයි. මේ ප්‍රතිඵල උත්තර පිළිතුරු ටික ගන්න හම්බ වෙන්නේ නැහැ. ගන්න නම් මේ සම්මතයෙන් වෙනුන යථාර්ථයේ විවර වෙන්න ඕන. සම්මතයෙන් ගැනුණු යථාර්ථයේ විවෘත වෙනකොට එතන තියෙන්නේ ඇලුම් කළ යුක්තක් නෙවෙයි, බලෙන්වත් ඇලුම් කරවන්න බෑ. මැටිවලට කවුරුවත් වඩිනා කමක් නෑ. මැටිවලට කවුරුවත් ඇලුම් කරන්නේ නෑ. ඒ වගේමයි සතර මහා ධාතුව කවුරුවත් ඇලුම් කරන්නේ නෑ, ගැළඳ ගන්නෑ. සතර මහා ධාතුවට මිලක් නෑ. දැන් අපට සතර මහා මැටි පේන්නේ නැතුව වළඳක් ඇතිදියක් පේනවා වගේම ධාතුව මෙහිලා ධාතුවම ඇති තැන අපට පේන්නේ ආමුදුරු කෙනෙක්, මිනිස්සේ, මෙහෙලියක්, හිරිණියේ, දෙවියෙක්, බල්ලෙක්, වලලෙක්, කූසෙක්, ගෙයක්, කන්සලක්, හන්දියක්, කෝවිලක්, ගහ, වැලක්, මල. ඔන්න සකස් කරගත්ත ඒවා සංස්කාර. සකස් කරගත්ත ඒවා ඒ හැමතැනකම යෙදিলা තියෙන්නේ මොනවද කියලා බැලුවාම දැන් මේ ධාතුව යෙදিলা තියෙන තැන මෙබඳු දැනගැනීමකට අපි ආපු මාර්ගය තමයි අපි මේ ඊයේ ඉඳලම හොයන්නේ. හරිනම් කායානුපස්සනාව මේ ධර්ම අහගත්ත කෙනාටයි අහගෙනයි පටන් ගන්න. දැන් මේ ක්‍රියාපටික බලන්න අපි වඩපු කමඨහනත් එක්ක සසඳලා දැන්. ඔබට පෙනෙන ස්වභාවයන් තිබුණා. පෙනෙන ස්වභාවය තුළ දැක්කම පාක්ක.
සමාප්තිය සත්ธรรมාංජලී නව පටුනක යලි හමු වීමකටය.